This program was first broadcast on Planet FM, Community Access Media in Tāmaki Makaurau, Auckland. You're hearing it on accessmedia.nz thanks to Erirangi Tumutu.
Pratpanadīp janmabhūmi Ankadīp vijayabhūmi Me ape udāravu Mātrubhūmi āyai
Aibowan, Sam Badada Dinakuma Ratri Atai Pahalavata, Planet FM, Ikasia Hatarai Tasama Haya, Tarangamalava Ose, Guani, Uban Apat Hamuana, Navsilante Auckland Nuara, Iksat Sri Lanka Sangama Anugrahaya, Idripat Karna, Janma Bhumi Guanviduli Vedasatahanata, Uba Samava Sadarin Piliganu. Pura Horava, Denuma Saharasa Swadia, Apo Uba Atarata, Regan Inna Sudana, Ubat Samaga Sambandhavana Mama, Niroshi Abe Singha.
Niroshi Samaga, Mesundara Ratri, Ubat Samaga Ekatuina Mama, Kamila Jivanta, I born Kila, Hamadinikma Piligano.
I born Kamila,
I born Niroshi. වැඩසටහනේ ආරම්භයත් එක්ක නිරෝෂි මම කියවපු දෙයක් බෙදා ගන්න හිතුණා. මුහුදු යන අය ඉන්නවනේ රුවල් නමක යන්නේ කියලා හිතමුකු. තද කුණාටු කාලෙට එයාලාට සිදුවෙනවා ගොඩබිමට වෙලා ඉන්න. හැබැයි ඒ කාලේ එයාලා නිකන් ඉන්නේ නැහැ. ඒ මුහුදු ගමන යන්නේ නැති කාලේ එයාලා Tamange රුවල් ටික නඩත්තු කරනවා. රුවල් නැවවල තිබෙන දෝෂයන් සකස් කරගන්නවා. වැස්ස නැති වෙලා කුණාටුව පහුණාට පස්සේ එයාලට පුළුවන් නැවතත් මුහුදු ගමන හොඳින් ආරම්භ කරන්න. මේක කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් අපූර්ව දෙයක් නිරෝෂි. කෙනෙක් මේ වෙලාවේ ඉන්නේ ජීවිතේ කුමන හෝ දෙයක් පෙරදිලා නම් කඩාගෙන වැටිලා නම් කලකිරිලා නම් හැබැයි මේ ලැබිලා තියෙන කාලය ඔයාගේ අඩුපාඩු ඔයාගේ දුර්වල තැන් හදාගෙන ඔයාට නැවත ජීවිතේ නැගිටින්න පුළුවන් කියලා අදිස්ථානයකින් ඒ දේවල් සකස් කරගන්න පුළුවන් නම් අර දීවරය රුවල් නැව් හදාගෙන අලුත් වැඩියා කරගෙන අර වැස්ස නැති වුනහම නැවතත් මුහුදු ගමන ආරම්භ කරා වගේ ඔයත් මේ අමාරුවෙන් ගෙවන කාලය අවසන් වුණාට පස්සේ හොඳ ගමනක් පටන් ගන්න පුළුවන් වේවි. ඒ නිසා ඔබට ජීවිතයේ යම් දෙයක් නිසා මේ ගත කරන්නේ ඒ සිදුවීම නිසා කලස්සල්ලෙන් පැත්තකට වෙලා ගෙවන කාලයක් නම් ඒ කාලය අපතේ යවන්න එපා. එහෙම කාල සීමාවල් ඕනම කෙනෙකුගේ ජීවිතවලට කාලෙන් කාලෙට එනවා. ඔබට ජීවිතේ කඩාවැටීමක් ඇති වෙන කාලවල් තිබෙනවා. ඒක හැම කෙනෙකුටම පොදු දෙයක්. ඔබ නැවතත් සිදුවුණ දේවල් නැවත නැවත හිත හිත කාලෙ ගෙවන්නේ නැතුව ඔබට වැරදුන තැන ඔබ හදාගෙන නැවතත් නැගිටින්න පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතේ ජය ගන්න පුළුවන් වෙවි ඉක්මනින්ම. ජීවිතේ කියන්නේම හරියට එක්සෑම් එකක් වගේ නිරෝෂි. හැබැයි මෙතන තියෙන වෙනස එක්සෑම් එක මුලින් තියලා තමයි ජීවිතේට දේවල් උගන්වන්නේ. ඒ ඉගෙන ගන්න දේවල් තුලින් නැවත ජීවිතේ අසමත් වෙන්නේ නැතුව ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි. ඔබේ දුර්වල තැන් ඔබම දැකලා ඔබම සකස් කරගත්තොත් ජීවිතේ දිහා හොඳ අවබෝධයකින් බලන්න කියන දේ මතක් කරන ගමන් ඔබේ ජීවිතයට ස්වර්ණමය දේවල් ලැබෙන කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආරම්භ කරමු ජන්මභූමි වැඩසටහන.
Hey!
වැඩසටහනේ තරුවක් සමග කතා බහට සම්බන්ධ වෙන්නේ හරි අපූර්ව පුද්ගලෙක්. මම ඔහුව මෙහෙම හඳුන්වන්නම්. ඔහු පාසල් සමය අවසානයෙන් පසු මුලින්ම ප්‍රවේශ වන්නේ සිරස FM තක්ෂිලාවටයි. ශ්‍රාවකයාත් පූර්වකයාත් අතර පැවති දුරස්ත බව බිඳහෙළමින් ඔහු ඔවුන් අතරට සමීප වෙන්නේ එකිනෙකාට අමතන ලෙන්ගතු නෑයෙක් විදිහට. මම දන්න විදිහට 1994 මාර්තු මාසයේ පටන් ගන්න සිරස FM ගුවන්විදුලි නාලිකාවේ පළවෙනි වචනය කිව්ව නිවේදකයා ඔහුයි. ඔහු තමයි අපි කවුරුත් ආදරය කරන කේස්ලි රත්නායක.
ඔව් කමිල, ඉතින් අද දවසේදී අපේ සොඳුරු කතා බහට එකතු වෙන්නේ අපි ආදරය කරන ඔබ ආදරය කරන කින්ස්ලි රත්නායක. ඉතින් කින්ස්ලිගේ කටහඬ කියලා කියවුවාම අපි කවුරුත් ආදරය කරපු කටහඬක් සිරස මාධ්‍ය තරහා. ඉතින් ඔහුත් එක තමයි අද දවසේදී මේ සොඳුරු කතා බහ කරගෙන යන්න සූදානම් වෙන්නේ. ඉතින් කින්ස්ලි අයියේ, අද දවසේදී අපේ මේ කතා බහ ආරම්භයට මට හිතුණා ඔබේ මාධ්‍ය ජීවිතයේ ආරම්භය පිළිබඳව කතා බහ කරමු. ඒ මුල් කාලයේ අත්දැකීම් මතකයන් අපි ටිකක් මතක් කරමු.
ඔනේ රෝෂි, බොහොම ස්තුතියි මුලින්ම මට ආරාධනා කරාට මේ සාකච්ඡාවට. කෙටියෙන්ම කියනවා නම් මගේ මාධ්‍ය ජීවිතය වෘත්තිමය මට්ටමේ, එහෙම නැත්නම් වෘත්තිමය උපකරණත් එක්ක කරන මාධ්‍ය ජීවිතය ආරම්භ වුණේ මුතුහර ළමා සමාජයෙන්. අංක 202 ගලවිලවත්ත මුතුහර රූපවාහිනී ළමා සමාජයේ කරපු ප්‍රජා සත්කාර ක්‍රියාකාරකමක කරපු කතාවකින් තමයි මගේ නම වශයෙන්, එහෙම නැත්නම් මම කියලා වෙන් කරගෙන මට මෙන්න මේක තමයි මම මාධ්‍යයකට මුලින්ම ජාතික මට්ටමේ මාධ්‍යයකට ඇපිය වෙච්ච අවස්ථාව කියලා කියන්න තිබුණේ. ඒ කියන්නේ ඒකෙදි කරපු කතාව ලංකාව පුරා මිශ්‍රී හිටපු මුතුහර රූපවාහිනී ළමා සමාජවල කරන කතා බහවල් අතරට මගේ කතාවක තප්පර කීපයක කොටසකුත් එදා ප්‍රචාරයට පත් වුණා. ඊට පස්සේ මුතුහර නිෂ්පාදිකාව ආචාර්ය ලලිතා සිරිපදන මහත්මිය මට පුද්ගලිකව කැඳවීමක් කරා රූපවාහිනී සංස්ථාවට එන්න කියලා. ඊට කලින් ඇත්තටම මම සමූහ ගායනයකට සහභාගී වෙලා තියෙනවා දිවංගත ආනන්දගමගේ ගුරුතුමා එක්ක කෞරස වින්දන කියන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනකට. මම එතකොට තර්ස්ටන් විද්‍යාලයේ හිටියේ දෙවනි ශ්‍රේණියේදී සමූහාත්මක ගායනාවකට තමයි සහභාගී වුණේ. ඒක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් කරපු බාහිර පටිගත කිරීමක්. මම හිතන්නේ ළමයි 20ක් 30ක් එක්ක මමත් ඔය ලෝ වැඩ සංග්‍රහ වෙන කවි ගායනයකට තමයි සහභාගී වුණේ. ඒක නිසා ඒක මම කලින් සිද්ධ වුණත් මම හිතනවා මාව නමක් විදිහට මුලින්ම මගේ රූපය සහ කතාව ඉස්සෙල්ලාම මාධ්‍යයකට එකතු වෙන්නේ ජාතික රූපවාහිනියෙන්. ඊට පස්සේ මගේ මාධ්‍ය ජීවිතයේ මූලික අඩිතාලම වැටෙන්නේ ජාතික රූපවාහිනිය හරහා. ජාතික රූපවාහිනියේ ළමා ශිල්පියෙක් විදිහට එක දිගටම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සෙත් මට කටයුතු කරන්න ලැබුණා. සංවිධායකවරයෙක් විදිහට වැඩසටහනක පිටිපස්සේ කරන සංස්කරණ කටයුතු කරන්නේ කොයි වගේ දේවල්ද, කොහොමද කණ්ඩායමක් නඩත්තු කරගන්නේ, කාර්මික ශිල්පීන් එක්ක සහයෝගයෙන් වැඩ කරන ආකාරය, වැඩසටහනකට කරන පූර්ව සූදානම, පසු සූදානම, පූර්ව ප්‍රචාරක පට, ඒ මූලික දේවල් හැම එකක් ගැනම මේ මම හිතන්නේ අපි ඔය සොෆ්ට් ස්කිල්ස් කියලා පස්සේ කාලෙක ඉගෙන ගන්න දේවල් අපිට ජාතික රූපවාහිනියේ හිටපු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් බොහොම ආදරයෙන් ළමා ශිල්පීන් වෙච්ච අපිට කියලා දුන්නා. එතන වෘත්තිමය අවබෝධයකට වැඩිය සදාචාරාත්මක සහ පරම්පරා දෙකක් අතරේ එකම විශේෂයකට කරන උනන්දුව තමයි මං හිතන්නේ අපිට පෙළ ගැස්සුනේ. ඉතින් ඔයස සමකාලීනව මම ඉතාම ටික කාලයක් ලේඛකයෙක් විදිහට කටයුතු කළා. එතකොට මං හිතන්නේ බොහෝ දෙනා දන්නේ නැහැ මේ කොටස ගැන. මම ශ්‍රී ලංකා විද්‍යාශිෂ්‍ය පදනමේ සමාජිකයෙක් වෙලා හිටියා ඉස්කෝලේ 8 වෙනි ශ්‍රේණියේ ඉන්න කාලේ. එතකොට 8 වෙනි ශ්‍රේණියේ 9 වෙනි ශ්‍රේණිය වගේ කාලවලදී මට අවස්ථාව ලැබුණා ඒ කාලේ විද්‍යා ලේඛකයන් සමග සමීපව ඇසුරු කරන්න. ඒ කාලේ මගේ ජ්‍යෙෂ්ඨ බවට පත් වෙලා හිටියේ ජ්‍යෙෂ්ඨ විද්‍යා ලේඛක අමල් උඩවත්ත මහත්මයා. මම එතුමාගේ සහකාර ලේඛකයා විදිහට සමහර විද්‍යා උත්සව එහෙම නැත්නම් විද්‍යා සම්මන්ත්‍රණ වගේ දේවල් ආවරණය කරන්න එතුමා එක්ක ගිහිල්ලා ඉගෙන ගත්තා කොහොමද ඒ වගේ උත්සවයක් සාරාංශ කරලා පිටපතක් ලියන්නේ, පත්‍රයට ආටිකල් එකක් ලියන්නේ කියලා. එතකොට මගේ මුල්ම ඒ හා සම්බන්ධ විද්‍යා ලිපිය පළවුණේ විදුමින කියන පුවත්පතේ. මට මතකයි මම නිවේදන කටයුතු කරන්න ඇතිවෙච්ච ජාතික අධ්‍යාපන ආයතනයේ අවස්ථාවක් ලැබුණා. ඒකේ දේශනය පැවැත්වුවේ ආචාර්ය සරත් කොටගම මහත්මයා. එතුමා කරපු දේශනය අලලා මං ලියපු සටහන විදුමින පත්‍රයේ විශේෂ ඉඩක් දීලා විශේෂ ලිපියක් විදිහට සටහන්ලා තිබුණා. නමුත් අවාසනාවට මට ලේඛකයෙක් විදිහට මගේ ජීවිතයේ ඉතුරු භාගය එකතු කරගන්න බැරි වුණා. එතනින් පස්සේ බුදුහර ශිල්පියෙක් විදිහට ඉන්න කාලේ අපි ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකයේ ප්‍රධාන නිවේදකයා විදිහට, ඊට පස්සේ එතනින් සිරස ගුවන්විදුලියේ පුහුණු වන නිවේදකයෙක් විදිහට බැඳිලා මං අවසානයේදී මගේ වෘත්තිමය ජීවිතයේ ඉහළම තත්ත්වය කියලා කියන රජයක රාජ්‍ය නායකයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට තමයි මගේ වෘත්තිමය ජීවිතයේ කටයුතු අවසාන තනතුර බවට මම දැරුවේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කියන තනතුර. ඉතින් ඕක තමයි මගේ මාධ්‍ය ජීවිතයේ එදා මෙදා තුර සංදිස්ථාන ටික කෙටියෙන් කිව්වොත්.
ඒ වගේම තමයි අයියේ ගොඩක් වෙලාවට අපි ජීවිතේ ජීවත් වෙනකොට අපිට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ ඔයාටත් ඒ වගේම තමයි. ඉතින් මේ ගමනේදී ඔබට මුහුණ දෙන්න සිදු වුණු ලොකුම අභියෝග මොනවාද? ඒවා ජයගෙන ඉදිරියට ආවේ කොහොමද කියලා අපි කතා බහ කරමු. මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට අනිවාර්යයෙන්ම ඔබට අභියෝග තියෙන්න ඇති. ඒක මමත් හොඳාකාරම දන්නවා. ඉතින් අපි ඒ පිළිබඳව කතා බහ කරමු. කොහොමද ඒ අභියෝග ජයගත්තේ කියන එක.
ඔව් නිරෝෂි, එකත් හොඳ ප්‍රශ්නය. මොකද මුහුණ දුන්නු ලොකුම අභියෝග මොනවද කියලා ඇහුවොත් ඒවා හැම එකක්ම නිමාවට පත් වුණාට පස්සේ අලුත් අභියෝග. ඇත්තටම මුහුණ දුන්න ලොකුම අභියෝගට වඩා මුහුණ දෙන්න තියෙන ලොකුම අභියෝග මොනවද කියන එක තමයි මට හැමතිස්සෙම තිබුණේ. ඒ දිනවල විශේෂයෙන්ම මම ගුවන්විදුලි ශිල්පියෙක් විදිහට ඔය සූර්යසිරස වැඩසටහන මෙහෙවද්දී හැමදාම උදේට තියෙන අභියෝගය තමයි මොනවද අද මාතෘකාව විදිහට මම වැඩසටහන් කරන්නේ කියලා. එහෙම නැත්නම් සජීවී වැඩසටහනක් දවස් 5ම ඇතන දවස් 6ක් මම ඉරිදා දිනේ වැඩසටහනත් උදෑසන වැඩසටහන නිමලක්ෂපති ආරච්චි මහත්තයත් එක්ක ඉදිරිපත් කරා. ආරම්භක යුගයේදී සුරංගි දල්විස් කියන ප්‍රේමකිත් දල්විස් මහත්මයාගේ දා දල්විස් මහත්මියගේ දියණියත් එක්ක තමයි මට වැඩසටහන කරන්න වාසනාව ලැබුණේ. ඉන් පස්සේ තමාලි පීරිස්, නිශාන්ත දිල්රුක්ෂි තව බොහෝ දෙනා නම් මතක නැහැ මේ වෙලාවේ සමහර අයගේ. නමුත් ඒ බොහෝ දෙනත් එක්ක මට ඒ වැඩසටහන කරන්න ලැබුණා. මම හිතන්නේ අදටත් ගුවන්විදුලියේ සිරස ගුවන්විදුලියේ ඒ වැඩසටහන ඒ නමින්ම යොවුන් පවත්වාගෙන යන ඒ නම වෙනස් කරන්නට තාම එයාට අවශ්‍යතාවයක් වෙලා තිබුණේ නැහැ. ඒ වැඩසටහන බොහෝ ජනප්‍රිය වුණා, සූර්ය සිරස කියන වැඩසටහන. නමුත් වැඩසටහන පිටිපස්සේ වෙච්ච වෙහෙස අතිශය වෙහෙස කරයි. ඉතින් අභියෝගේ බවට පත් වෙලා තිබුණේ අද මොකද්ද මම වැඩසටහනේ මාතෘකාව බවට පත් කරන්න කියලා. ඒ කියන්නේ උදෑසන 6ට වැඩසටහන අපි පටන් ගත්තාම උදේ 10 වෙනකන් එක එල්ලේ අසන්නන් රඳවා ගැනීම, ඒ වගේම අපිට සහභාගී වන්නන්ට විනෝදාස්වාදයේ සහ දැනුම නඩත්තු කිරීම, මේ දේවල් තමයි වැඩසටහන ඇතුළත තිබිච්ච අභියෝග. නමුත් ඔබ සාමාන්‍යයෙන් එළියෙන් අහගෙන ඉන්නවට වැඩිය මේක පිටිපස්සේ කරන පෙර සූදානමට අපි සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වුණා. පටිගත කිරීම කරන්න සිද්ධ වුණා, සංස්කරණය කරන්න සිද්ධ වුණා. සෑම සතියකම අපි සති එක දවසක් එළියේ වාර්තා වැඩසටහනක් සජීව ඉදිරිපත් කරන්න යොදාගත්තා. දුරකථන අසන්නන්ට සාධාරණයක් වෙන්න ඕනේ. ටෙක්නිකලි ඇති වෙන තාක්ෂණික බිඳ වැටීම් වලදී අපි ඒවා මේ කළමනාකරණය කරගන්න ඕනේ. එතකොට ඔයාගේ ප්‍රශ්නේ දෙවෙනි කොටස තිබුණේ කොහොමද ඒවා ජයග්‍රහණය කරේ කියලා. ඔව්, මේකට මම පුංචි මේ කෙමක් පාවිච්චි කරා කියලා කිව්වොත් ඇත්ත. මොකද මගේ ගුරුතුමාගේ කටේම මේ තිබිච්ච වචන තිබුණා. ඇත්තට මේක මම එයාට ගිහිල්ලා දවසක් කිව්වා මේ බොස් අදනම් කරන්න මුකුත්ම නැහැ කියලා. මොකද වැඩසටහන් විදිහට අරන් බැලුවොත් 365ක්ම නැති වුණා, 300 ගාණක් මාතෘකා කතා කරලා ඉවරුණාට පස්සේ අපිටම තියෙනවා ඒවා ආයි කතා කරන්න පොඩි අපුලක්. ඒක නිසා ආයි ඒ ජාති වැඩසටහනක් කරන්න හිතෙන්නේ නැහැ. මොකද හිතේ තියෙන සියලුම දේවල් ටික මාතෘකාවක් විදිහට කතා කරලා ඉවර කරාට පස්සේ ආයි තව දවසක දැන් ඔය දළදා පෙරහැර, නිදහස් උත්සවය, වෙසක් පොහොය, අවුරුද්ද ඒ වගේ අපිට මේ නැවත නැවත පුනරුච්චාරණය කරන්න වෙනවා තමයි. නමුත් අනිත් මාතෘකා අපිට එහෙම කතා කරන්න බෑ. ඒක අපේ පිරියකුත් නෑ. ඒකට මම දවසක් ගිහිල්ලා මුල් කාලේ නිමලක්ෂපති ආරච්චි මහත්තයට කිව්වහම මට මතකයි මං ගිහිල්ලා කිව්වේ බොස් අදනම් මුකුත් නෑ, හෙට කතා කරන්න මුකුත්ම නෑ කියලා. ඊට පස්සේ මං ගියේ ඇත්තටම මේ මාතෘකාවක් මොකක් හරි අහගන්න අදහසක් විදිහට. එයා මගෙන් ආපහු අහනවා මුකුත්ම නැත්තම් මොකද කරන්න කියලා. ඉතින් මේ මං ඉතින් උත්තරය දෙනකම් බලා ඉන්නවා. ඊට පස්සේ හිනාවේ කීකී ගියා මුකුත්ම නැත්තම් මොකද කරන්නේ, ඒක හොයාගනින් කියලා. ඉතින් ඕක තමයි මගේ හැමතිස්සෙම මේ මගේ ජීවිතයට සැඟවිච්ච ආශිර්වාදයක් වුණ එක පැත්තකින්. මොකද ඔබ බොහෝ දෙනා දන්නේ නැති වුණාට මම ප්ලෑන් බී සී ඩී ඊ ඔය වගේ ප්ලෑන් ගොඩක් ඔළුව ඇතුලේ තියාගෙන වැඩසටහන් වලට වාඩි වෙන්නේ. මුකුත්ම නැති වුණොත් තව මොනවා හරි කරන්න දේවල් මගේ ඔළුවේ තියෙනවා කියලා. ඒක නිසා ඒකට මං හිතන්නේ මම 150ක් 175ක් 175ක් ලෑස්ති වුණා. ඒකෙන් 80ක් විතර හැමදාම වැඩසටහන් වල දිය කරලා හරිනවා. එතකොට ඊතුරු ප්‍රමාණය අහක යන්නේ නැහැ. ඒක තව වැඩසටහනකට එකතු කරගන්න මට මගේ ධාරිතාව පුළුල් කළා. ඇත්තට මම මගේ හිතට විතරක් කොඳුර ගත්තේ මුකුත්ම නැත්තම් මොකද කරන්න කියන එක. ඒක හැමතිස්සෙම මගේ ජීවිතයේ මේ වැඩසටහන් සම්බන්ධව අද වේදිකා වැඩසටහන ඉදිරිපත් කරත්, සජීවී ඉදිරිපත් කිරීමක් කරත්, ඔබත් එක්ක මේ කතා කරත් මම හැමතිස්සෙම මගේ ඔළුවේ වැඩ කරන්නේ මුකුත්ම නැතුනොත් මම මොකද කරන්න කියලා. ඒක නිසා හැමතිස්සෙම මගේ හිතේ විකල්පයක් තියෙනවා. ඒක නිසා ඒක ජය ගන්න මම පාවිච්චි කරේ අන්න ඒ කෙටි ක්‍රමය.
අපි ඕනම කෙනෙක්ගේ ජීවිතය සහ වෘත්ති ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියලා දෙයක් තියෙනවා. මං කැමති කින්ස්ලි රත්නායකගේ හැරවුම් ලක්ෂය කොතනද සිදු වුණේ, මොන වගේ අවස්ථාවකද සිදු වුණේ කියලා දැනගන්න.
නිරෝෂි, මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක කියලා ඔබ අහනවා මොකද්ද කියලා. මම හිතන්නේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ මම එක පැත්තකින් මගේ ජීවිතේ මම කරන්නේ මොකද්ද කියන එකට තීන්දුවක් ගත්ත එක. ඒ කියන්නේ සිරස මාධ්‍යයට සම්බන්ධ වෙලා ඉදිරියට යනවද, විශ්වවිද්‍යාලයට යන්න අධ්‍යාපනය නිසා මගේ වෘත්තිය අතාරිනවද කියන තැනට තීරණාත්මක මනසන්දියකට මම ආවා. මොකද උසස් පෙළ ප්‍රතිඵල එන්න කලින් තමයි මම ඒ දිනවල තිබිච්ච MBC මාධ්‍ය ජාලයට අයදුම් පත්‍රය යොමු කරලා ඒකින් පුහුණු වෙන නිවේදකෙක් විදිහට තේරුණේ. එතකොට අපිට බොහොම තදබල නීති වර්ගයක් ආවා. ඒ තමයි අපේ ඇඳුම, අපේ පුහුණුව, එයයි අපිට පෙන්වුවා මෙන්න මේ වගේ අලුත් යන්ත්‍ර සූත්‍රත් එක්ක වැඩ කරන්න තියෙන. එතකොට වෙන වැඩ කරන ගමන් මේක කරන්න බෑ. කරනවා නම් මේකට පූර්ණ කාලීනව කැප වෙන්න ඕනේ කියලා. ඒක නිකන් තේරෙන විදිහට කිව්වොත් හමුදාවකට බැඳෙනවා වගේ. හමුදාවකට බැඳිලා ඒකේ පුහුණු වෙන කාලය අතරතුර ගෙදර ගිහිල්ලා එන්න බෑනේ. ඒ වගේ අපි ඒ කණ්ඩායමට කැප වෙන්න තියෙනවා කියන එක මුලදීම කිව්වා. නමුත් අපි හිතුවේ නෑ අපි ඔයිට වැඩිය දේවල් වලට සහභාගී වෙන ගමන් තව දේවල් කළා. නමුත් මට තීරණාත්මක තැනකට ආවා විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී. ඔබ දන්නවා ඒ දවස්වල අනිවාර්යෙන් කරපු සමහර පාඨමාලා තියෙනවා. එතකොට විශ්වවිද්‍යාලයේ දේශන වාර සම්පූර්ණ කරන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. ඒ දේශන වලට සම්බන්ධ වෙන්නේ නැතුව ඉඳලා මට මේ ඒවට එනේවට උත්තර ලියන්න බෑ. ඒක නිසා මම ඇත්තටම විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වෙලා මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට බොහෝ වෙලාවට මගේ මම වැඩ කරපු ගුවන්විදුලියේ සංවත්සරයේ යෙදෙන්නේ මාර්තු මාසේ දෙවනිදාට. එතකොට ඒකට අපි වැඩ කටයුතු පටන් ගන්නවා වසර මුල ඉඳලාම ජනවාරි පෙබරවාරි ඉඳලාම අපි සැලැස්මක් හදනවා. මේක තමයි අපි සංවත්සරයට කරන්නේ කියලා. මොකද සංවත්සරෙත් එක්ක අපිට ඕන වෙන්නේ රටේ දිශානතිය වෙනස් කරන්න පුළුවන් මට්ටමේ හැරවුමක් ලකුණු කරගන්න. හැබැයි මට තිබිච්ච එක පැත්තකින් අභියෝගය තමයි විශ්වවිද්‍යාලයේ වාර විභාග කියලා කියනේව නැහැ. නමුත් ඒක ඔය මේ එක එක අවුරුද්දෙන් අවුරුද්දට තියෙන විභාගය බොහෝ වෙලාවට කාලසටහන් වැටෙන්නේ සිරස සංවත්සරයට සමගාමීව. එතකොට මම අධ්‍යක්ෂවරයා එවකට හිටපු මගේ ජ්‍යෙෂ්ඨයා වෙන නිමලක්ෂපති ආරච්චි මහත්තයා ගාවට ගියහම දෙන සරල උත්තරේ තමයි දෙකෙන් එකක් තෝරගනින් කියන එක. හරිම අමාරු තීරණයක්. පස්සේ මම කොච්චර රේඩියෝ වලට ආදරය කරාද කිව්වොත් මම හිතාගත්තා නෑ මම මේ උසස් අධ්‍යාපනය අතහැරලා මම මේකට යොමු වෙනවා කියලා මාධ්‍ය වලට. හැබැයි අවුරුදු දෙක තුනක් මම ඒ විදිහට විභාග මගේ අතින් මග හැරුණා. එතකොට විශ්වවිද්‍යාලේ පුළුවන් එහෙම සාකච්ඡා කරලා ඒ අතහැරුණු අවුරුදු නැවත එකට විභාගයට ලියන්න. නමුත් ওই විදිහට අවුරුදු දෙකක් හෝ තුනක් පහු වෙනකොට අපේ කාලේ විශ්වවිද්‍යාල කඩාකප්පල් වුණා සෑහෙන්න විවිධ හේතු නිසා. එතකොට එහෙම මග හැරෙනකොට එක් අවස්ථාවකදී මට දැනුණා මේකේ අස්ථාවර භාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මම පුහුණු වන නිවේදකෙක් විතරක් නෙමෙයි කලමනාකාරීත්වයටත් මට ඊට පස්සේ අවස්ථාව ලැබුණා. මහරජ සමූහ ව්‍යාපාරෙන් මට යම් තාක් දුරටකට කලමනාකාරීත්වයට අවස්ථාව තියෙනවා කියන අදහස දුන්නා මට. මාව නිකම්ම නිවේදකෙක් කරනවට වැඩිය ඔවුන් ප්‍රධාන නිවේදකයා බවට පත් කරලා එතනින් වැඩසටහන් කළමනාකරු විදිහට මට තනතුරක් දීලා එතනින් අධ්‍යක්ෂවරයා විදිහට ඔහොමම මාව ක්‍රමානුකූලව සමූහ ව්‍යාපාරයේ හැඩරුවට හුරු කරන්න ඔවුන් උත්සාහ කරනවා කියන එක මට තේරුණා. එතකොට මට ලැබෙන්නේ ලොකු අවස්ථාවක්. මොකද ආරම්භක සමාජිකයෙක් විදිහට ඇවිල්ලා එතනම අධ්‍යක්ෂ මණ්ඩලයට එකතු වෙන්න ලැබෙන එක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. අනිත් එක ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක ඒ පුහුණුව ඉතා වැදගත්. එතකොට අනිත් පැත්තෙන් ලංකාවේ පිළිගත් උපාධියකට ලැබිලා තියෙන මං ඉගෙනගත්ත මං ආස කරපු විෂයන් වලින් මට උපාධිය ලබන්න තිබිච්ච අවස්ථාව. එතකොට මේ දෙකේදී මට මතකයි මගේ විශ්වවිද්‍යාලයේ ගුරුතුමා තමයි මම මගේ දෙවනි වසරේදී මට එතුමාගේ අවස්ථාව මේ ආශ්‍රය නිශ්‍රය ලැබුණ වැඩිපුර මහාචාර්ය ජේ.බි. දිසානායක සම්මානිත මහාචාර්ය ජේ.බි. දිසානායක මැතිතුමා තමයි මට කිව්වේ විභාය කරලා ඉන්නව මොනව කරන්නත් කියලා. ඒක පැත්තකින් මගේ රේඩියෝ ගුරුවරයා කියනවා දෙකෙන් එකක් තීරණය කරන්න ඒක නම් ඒක මේක නම් මේක කියලා. අනිත් පැත්තෙන් ජේ.බි. සර් කියනවා උපාධිය සම්පූර්ණ කරලා ඉන්නව මොනව නැතත් කවදා හරි ඒක තමයි ඕන වෙන්නේ කියලා. ඊට පස්සේ මම මේ ඔබතෝ කෝටික ජය ගන්න විදිහක් නැතුව මම සභාපතිතුමාට කෙලින්ම ලියුමක් ලිව්වා. මට මේ අවස්ථාවේදී මේ වසරේදී මාව මුදා හරින්න මේ රාජකාරියෙන් මට මේ අවුරුදු 3ක බැක්ලොග් එකක් තියෙනවා ඒ වෙනකොට කියලා. ඇත්තටම ඒක ඒ වෙලාව සභාපතිතුමා මට නිවාඩු දුන්නා. හිතේ පොඩි තිගැස්මකුත් එක්ක මම විභාගෙ ලිව්වා. මට වැඩිය ජ්‍යෙෂ්ඨයන් සහ මට වැඩිය කනිෂ්ඨයන් සියලු දෙනාත් එක්ක මං හිතන්නේ සෑහෙන දින ගණනක් මං විභාගය ලියලා තමයි අවසානයේදී අතිශය වෙහෙසකර විභාග මාලාවකින් පස්සේ තමයි මම උපාධිය සම්පූර්ණ කරේ. මං හිතනවා අවසානයේදී බොහෝ වෙලාවට රටින් එළියට එනකොට එහෙම නැත්නම් අපේ කඩේම් ජයග්‍රහණය කරද්දී අපේ අධ්‍යාපනික පසුබිම ලංකාවේදී ඇගයුම් කරද්දී අර සම්මත ඇකඩමික ධාරාවේ තියෙන මූලික සුදුසුකම් ටික අරගෙන නොහිටියා නම් අපි කියනවා සම්බන්ධව බර පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙම නැත්නම් සමහර දේවල් වලදී ඔයාලට මොනවද තියෙන්නේ මේ සම්බන්ධ විෂය සම්බන්ධව කතා කරන්න සුදුසුකම් කියන එක. දැන් මම ඉන්න මේ රටවල් වල මේ කලාපේ නම් අපේ හැකියාව හෝ අපේ තර්කයයි මුල් තැන දෙන්නේ. නමුත් ඒ දිනවල අපිට තිබිච්ච සාකච්ඡාවලදී අපේ අධ්‍යාපනික සුදුසුකම තමයි ඔවුන් මුලින්ම හරස් කරන්නේ ඔබට මොනවද තියෙන සුදුසුකම් කියලා. ඉතින් ඒ නිසා මූලික සුදුසුකමක් විදිහට උපාධිය සම්පූර්ණ කරන්න මම එදා ගත්ත තීරණය තමයි මට හිතෙන්නේ හැරෝම් ලක්ෂය කියලා. ජීවිතයේ අනිත් ඒවා තියෙනවා සහ මේ විවිධ ජයග්‍රහණ තියෙනවා. ඉතින් මේ අපි ඒව ගැන කතා කරන්න ගියොත් සෑහෙන දිග වැඩසටහනක් කරන්න වෙනවා. ඉතින් මට හිතන අරක තමයි මගේ ටර්නින් පොයින්ට් එක කියලා.
ඒ වගේම තමයි කෙන්ස්ටි අයියේ අදටත් ඔබට මතක තියෙන විශේෂම සමුක සාකච්ඡා වුණේ කාත් එක්කද? අපිට ඒ පිළිබඳව විස්තර ටිකක් කියන්නකො.
මට වඩාත්ම මතක හිටපු ඉන්ටර්විව් එක. ගොඩක් ඉන්ටර්විව්ස් මම කළා. ඇත්තටම සමුක සාකච්ඡා රේඩියෝ සහ ටීවී ගුවන් විදුලි සහ රූපවාහිනී කියන මේ මාධ්‍ය දෙකේමත්, ඒ වගේම දැන් නව මාධ්‍ය, එහෙම නැත්නම් සමාජ මාධ්‍යත් මම සමුක සාකච්ඡා රාශියක් කරලා තියෙනවා. රාජ්‍ය නායකයන් සමග, දේශපාලඥයන් සමග, ඒ වගේම ගිහි පැවිදි ප්‍රභූවරුන් සමග. ඒ විතරක් නෙමෙයි මේ අපි අඳුන්ලා දීපු ඔබට සමහරලාට මතක නම් මේ වැඩසටහන අහන අයට අර මුහුණ වසාගෙන කරපු තිත්තැත්ත පන්නේ සමාජයේ සම්මත අසම්මත චරිතත් අපි සමුක සාකච්ඡාවට භාජනය කළා. හැබැයි මට ඔබ අහන ප්‍රශ්නට අවංක උත්තරයක් දුන්නොත් මට අදටත් මතක වැදිනායක වන්නිලැත්තන් සමග කරපු සාකච්ඡාව. ඒක අභියෝගාත්මකයි. මොකද භාෂාව අංක 1 සහ ඒ වෙනකොට ඉතාම ජනප්‍රිය වැඩසටහනක්, ඒ වැඩසටහන අපි කෙලින් කතාව කියලා කරපු වැඩසටහන. ඒකට ඒක ආරම්භක වැඩසටහනක් විදිහට සහභාගී වෙච්ච මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ වැඩසටහනත් මට සමීපයි. නමුත් වඩාත්ම මතක හිටින වැඩසටහන බවට පත් වෙන්නේ වන්නිලැත්තන් සමග කරපු සාකච්ඡාව. මොකද වන්නිලැත්තන්ගේ පෞරුෂය සහ එසැනින් ලබා දෙන පිළිතුරු ඇතුලේ තියෙන දාර්ශනිකත්වය, අපි පස්සේ කාලෙක පොත්පත් වලින් කියවන බොහෝ සංකල්ප වන්නිලැත්තන්ගේ ෂණික පිළිතුරු වල අන්තර්ගත වෙනකොට අපේ පරිසර රිද්මයන්, එහෙම නැත්නම් ඔහු පාරම්පරීය ඥානය හරහා උකහාගත් දැනුම, ඒක ප්‍රායෝගිකත්වය සහ නායකයෙක් විදිහට තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ ජනකොට්ටාශයේ සුවිශේෂත්වය වර්ධනය කරන්න ඔහු සතුව තිබිච්ච ප්‍රභාව, මේ සියල්ල මාව මන්මත් කළා ඇත්තටම. එතකොට මට හිතුණා ඒ වැඩසටහන අපි දෙන්නම අපේ උපරිම තලවලින් ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව ලැබුණා කියලා. භාෂාව හරස් වුණේ නැහැ. ඔහු ඉතා හොඳින් මගේ භාෂාව අවබෝධ කරගත්තා සහ ඔහු පාවිච්චි කරන වැදි භාෂාව ඒ වෙනකොට අපි පරිවර්තනයන් යොදා ගත්තා. නමුත් නරඹන්නන්ගේ පහසු නිසා, නමුත් සාමාන්‍ය උදවියට තේරෙන ආකාරයට සකසුරුවම් මේ භාෂාව පරිහරණය කරන්න ඔහු ප්‍රායෝගික වුණා. අනිත් පැත්තෙන් ඔහු ජාත්‍යන්තර මට්ටමේ දේශකයෙක්, අපි දඹානට මයිංගනේට කොටු කරලා තියාගෙන හිටියට ඔහු එක්සත් ජාතීන්ගේ සමුළු වලදී කරපු කතා, ලෝකේ හෙල්ලුම් කරන කතා ඔහු කරලා තිනවා. මම හිතනවා ඔහුත් එක්ක කරපු සමුක සාකච්ඡා මගේ ජීවිතේ විශේෂයි කියලා. ඒක අදටත් අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා. මම දැකලා තිනවා සමහරු එක පළ කරලා තිනවා. ඒක ඒ වසරේ හොඳම සාකච්ඡා වැඩසටහනට හිමි සියලුම සම්මාන දිනා ගත්ත රූපවාහිනි සමුක සාකච්ඡා අතරේ මගේ ජීවිතයටත් ඒක අමතක නොවන ඉන්ටර්විව් එකක්. ඒ ඉන්ටර්විව් එකේදී අමතක නොවන දෙයක් වුණා. ඒක සදාචාර සම්බන්ධ. මම ඒ දවස්වල මේ තරම් ජීවිත පරිචය තිබුණේ නැද්ද මන් දන්නේ. නමුත් ඒ වැඩසටහනේ මම මතක් කරන්න ඕනේ, වැඩසටහනේ අපි යොදාගත්ත රිසර්ච්, එහෙම නැත්නම් පරීක්ෂකයා විදිහට යොදාගත්තේ පහුගිය දවස්වල කැනඩාවේදී ජීවිතය හමාර කරපු මගේ සමකාලීන මිත්‍ර මාධ්‍යවේදී මාක් ඉන්දික. මාක් සහ මම අපේ ආරාධිතයා ගේන්න කලින් සෑහෙන්න හොයාගත්ත කරුණුත් එක්ක අපි පොඩි කතා බහක නියැලෙනවා. මොනවද අහන්න ඕනේ, මොනවද අර ප්ලෑන් ඩී එකක් අපි හදාගෙන ඉන්නවා. එතකොට අමාරුවේ දාන්න නෙවෙයි, නමුත් මේ වැඩසටහනට අපිට ඕන වුණා වැදිනායකයාගෙන් අහන්න. ඔහුගේ තරුණ කාලේ අපිට ආරංචියක් තිබුණා. ඒක ප්‍රකට නැහැ ඒ කතාව. එක්තරා සුදු යුවතියක් වැදි ජනතාවගේ ජාන සම්බන්ධව කරපු පරීක්ෂණයක් ගැන අපි පාසල් යන ශිෂ්‍යයන් කාලේ අපිට ලොකු ආසාවක් තිබුණු කතාවක් තමයි මේ වැදිනායකයාගේ තරුණ පුතා. ඒ කාලේ හිටියේ තිසාහාමි. තිසාහාමිගේ තරුණ පුතා බවට පත් වෙලා හිටියේ දැන් ඉන්න ඔය වන්නිලැත්තෝ. වන්ලැත්තන් සමග පෙමින් බැඳිලා එතකොට මේ සුදු විද්‍යාඥවරිය වන්ලැත්තොත් එක්ක එක ගල් ගුහාවක වාසය කරලා ඔහුගේ ජානවල සම්බන්ධ කොටස් අපි සරලවම කිව්වොත් අපි හිතමු ඔහුගේ ශුක්‍රාණු කියලා අපි ඒවා අරගෙන වෙනත් රටකට පලා ගියාය. එතනින් පස්සේ අපි වැදි ජනතාවගේ සම්බන්ධව තියෙන DNA එක රටෙන් එළියට ගියා කියන වගේ දේවල් ඒ දවස්වල අපිට ඔය ඕවා ගැන හොයද්දී අපිට ආපු ගොසිප් එකක්. එතකොට මම මේක අහනවද නැද්ද කියලා තැනක ගියා. නමුත් වන්ලැත්තු මාත් එක්ක සාකච්ඡාවේදී ඉතා විවෘතව කතා කරන්න ඒ වගේ ඉතාමත් ප්‍රතාපවත් ප්‍රශ්න වලට මුහුණ දෙන දෙයක් තිබිච්ච හින්දා මට මේක පොලා පැන්න ඇත්තට මට මේක අහන්න සිද්ධ වුණා. නමුත් මට මම පස්සේ දැනගත්තේ වන්ලැත්තුගේ වැඩසටහනට අපි සාමාන්‍යයෙන් ආරාධිතයා එක්ක මුණ ගැහෙන්නේ නැහැ සාකච්ඡාවට පෙර මම පුරුද්දක් විදිහට. මොකද එතකොට අර කලින් වේලාසනින් සුහද වුණාම මේ වැඩසටහනේ තියෙන නැවුම් බව මට ලබා ගන්න බෑ. ඒක නිසා ඔබ දකින වේලාවම තමයි මම බොහෝ වෙලාවට ඒ ආරාධිතයත් එක්ක හමු වෙන වේලාව. ඒක පළවෙනි වතාවට තමයි අපි දෙන්න මේ ප්‍රශ්නේ කතා කරන්නේ. එතකොට මේක පටිගත කරලා එමද රෝගත කරලා එළියට එනකොට මම දැක්කා වන්ලැත්තන්ගේ තරුණ පුතුන් කීප දෙනා මේ අනිත් පැත්තේ කාමරේ ඉඳලා මේ සාකච්ඡාව බලාගෙන ඉන්නවා. වීදුරුවෙන් එහා පැත්තේ අපිට පේන්නේ නැහැ. මම ඇත්තටම කාර්මික ශිල්පීන් දිහායි වෙලාව අවධානය යොමු කරේ නැහැ. නමුත් ඉන්න අය කවුද කියලා පේන්නේ නැහැ ඒ වෙලාවේ. අර මූණට ලයිට් එහෙම වැටලා තියෙන නිසා. නමුත් මට මාව කම්පැනිට පත් කළා. ඒ කියන්නේ අපි මම ඔවුන්ගේ පියාගේ ප්‍රතිරූපය මගේ අතින් යම් දෙදරු වීමක් වුණාද කියලා. හැබැයි නෑ, මම හිතන්නේ වන්ලැත්තෝ ඒකට ඉතාම සාර්ථකව මුණ දුන්නා සහ ඉතාම හොඳ තොරතුරු වගේක් දුන්නා. ඒකෙදි මට හිතෙනවා ඒක මං කියනවට වැඩිය ඔබට අවස්ථාවක් තියෙනවා නම් ඒ ඉන්ටර්වියු එක ගිහිල්ලා බලන්න. මං හිතන්නේ YouTube එකේ තාමත් තියෙනවා ඒක ලින්ක් කතා වැඩසටහන. ඔව්, මට ඒ ඉන්ටර්වියු එකේදී මේ වෙච්ච අනෙක්ස්පෙක්ටඩ් දේ තමයි මං වැඩසටහන ඉවර වෙලා එළියට එනකොට ඒ ළමයින්ගේ මූණ දැක්කහම මම මේ දරුවන්ගේ තාත්තට වැරද්දක් කරාද කියන කම්පණය මට එකපාරට ආවා. මගේ ඒ ගිල්ටි ෆීලිං එක තමයි මට තිබිච්ච අනෙක්ස්පෙක්ටඩ් එක්ස්පීරියන්ස් එක. අනිත් ඒවා ඔය බොහෝ වෙලාවට ඇති වෙච්ච තාක්ෂණික දෝෂ, එහෙම නැත්නම් කඩාපැනීම්, බැනවැඳ ගැනීම්, රණ්ඩු වෙලා එළියට යන ඒවා ජීවිතයේ සාමාන්‍ය දේවල්. අරක තමයි මට හුඟක් ලාන මතක තියෙන්නේ.
මට හිතුණා මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්න ඕනේ කියලා. කෙන්ස්ටේයි ගොඩක් වෙලාවට මාධ්‍යවේදීක හැටියට අපි රැකියාව කරනකොට අපිට වගකීමක් තියෙනවා. ඉතින් අද සමාජයේ මාධ්‍ය යුගයේ බොරු පුවත්, වැරදි තොරතුරු ගැන ගොඩක් අය කතා වෙනවා. ඉතින් මාධ්‍යවේදියෙකු විදිහට සත්‍ය ආරක්ෂා කර ගැනීම ගැන ඔබේ අදහස කුමක්ද? කොහොමද ඔයා ඒක දකින්නේ?
නිරෝෂි, ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේ ෆේක් නිවුස් සහ සෝෂල් මීඩියා යුගයේ සත්‍ය රැක ගැනීම ගැන මොකද්ද මගේ අදහස කියන එක. ඔව්, නව මාධ්‍ය කියලා අපි ඉස්සර ඇකඩමියාවේදී ඉගෙනගත්ත සෝෂල් මීඩියා යුගය හිතනවට වැඩිය වේගෙන් අපිට ආවා කියලා මට හිතෙනවා. කෙසේ වෙතත් හැමදෙනාම මාධ්‍යවේදී නොය සිටිසන් ජර්නලිසම් කියන එක ඇති කරනවද නැද්ද කියන එක ගැන කතාබහ තියෙන කාලේ තමයි හැමෝගෙම අතට මේ ජංගම දුරකථනයත් එක්ක මාධ්‍ය මෙහෙයවීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට පුවත් වාර්තා කිරීම සහ පුවත් බැවීම වගේ අපි ඉස්සර න්‍යායාත්මකව ඉගෙනගත්ත දේවල් හරයාත්මකව ප්‍රවෘත්තිද නැද්ද කියලා ඉරියඳින ඒවා, එහෙම නැත්නම් මේවා මාධ්‍යයට යැවිය යුතුද නැද්ද කියලා තීරණය කරන දොරටුපාල සංකල්ප වගේ එහෙම පිටින්ම පැය 24ක් ඇතුළත නැත්තටම නැති වෙලා ගියා වගේ වුණා. ඒතොර ඒකෙන් පස්සේ දකින හැමදේම විශ්වාස කරන රටක් බවට පත් වෙලා තියෙද්දි, විශේෂයෙන්ම සෝෂල් මීඩියා වලට මුහුණ දෙද්දී දියුණු සමාජයක් අපිට තිබුණේ නැහැ සහ ඒක එහෙමම අවරට ගමන් කරා කියන එකයි මගේ අදහස. මේ ගැන මේ ගවේෂණාත්මකව බලන කෙනෙක් එක්ක සාකච්ඡාවකට එනවනම් මම දරන්නේ ඒ වගේ අදහසක් මෑතක් වෙනතුරු. මොකද එකක් තමයි අපේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය හරහා කොහෙවත් කියලා දෙන්නේ නැහැ, පැහැදිලි කරන්නේ නැහැ මීඩියා ලිටරසි කියන එක. අපි අකුරු හැකියාව කියලා විතරක් ආඩම්බර වුණාට ලියන්න කියන්න පුළුවන්කම උගත්කම විදිහට සංඛ්‍යාලීකරණයෙන් පෙන්නුවාට දැන් අන්තර්ජාලය ටිකක් පරණ සංකල්පයක්. මේ මීඩියා ලිටරසි කියන එක කියන්නේ ප්‍රශ්න කරන්න, ඔබ අහන දේ, ඔබ දකින දේ, ඔබ විඳින දේ ප්‍රශ්න කරන්න. මේක කාගෙද ප්‍රාග්ධනය? මේක පිටිපස්සේ ඇයි මේ නිවේදකයා හෝ ඇයි මේ වැඩසටහන මෙහෙම කියන්නේ? ඇයි මේ කිංග්ස්ලි මෙහෙම කතා කරන්නේ? මොකක්ද යාගේ යටි අරමුණක් තියෙන්න බැරිද මේ කියන ඒවා? ලන්නේ වගේ ප්‍රශ්න කරන්න ප්‍රතිප්‍රශ්න කරන්න කියන ගුණය සමාජයක තියෙනවා නම් මේක හරි ලස්සන්ට දෝලණය වෙනවා එහාටත් මෙහාටත් යනවා එතකොට ආවට ගියාට කියන ඒවා අර දම්සභා මණ්ඩපයේදී වගේ අපි ස්වාමීන් වහන්සේට අභියෝග කරන්න නැහැනේ දම්සභා මණ්ඩපයේදී වැඳගෙන අහගෙන සාදුකාර දීලා එකඟ වෙලා සිත නිවාගෙන එනවා අන්න ඒහා සමානවම මාධ්‍යවේදීන් කියන දේවල් කියලා හිතාගෙන සමාජ මාධ්‍යයේ තියෙන දේවල් එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල කටයුතු කරන සියලු දෙනා කියන දේවල් ඇත්තය ඒවා කිසියම් මේ න්‍යායපත්‍රයකින් තොරව කියන සමාජ සම්මුතිය කෙරෙහි එකඟතාවයකින් කරන දේවල් කියන අන්ධභක්තිය නිසා මං හිතනවා දුස්තරතුරු කියන ෆේක් නිවුස් කියනකට බර වචනයක් පාවිච්චි කරනවා දුස්තරතුරු කියලා දුස්තරතුරු වගේ දේවල් වලට ජීවමානව පවතින ඉඩ තියෙනවා කියලා අපේ සමාජයේ මේක ඒ විතරක් නෙමෙයි දුස්තරතුරු වලින් වෙන් කරලා අඳුනා ගන්නවා විතරක් නෙමෙයි දුස්තරතුරු හා සමානවම සයිබර් බුලින් වගේ දේවල් අපේ සමාජයේ ඉතත් අදට තියෙනවා මම හිතනවා අපි ජනමාධ්‍ය අමාත්‍යාංශවල මේවා පිළිබඳව ඉහළ නිලධාරීන් හිටියා ඉන්නවා සමාජ සම්මතයන් නැති කරගන්න පුළුවන් රාජ්‍ය නෝන සංවිධාන රසක් තියෙනවා සහ තිබුණා මේවට විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථවේදීන් විද්‍යාවේදීන් ඉන්නවා මේවා සම්බන්ධව කතාකරන්න න්‍යායික අවබෝධයක් තියෙන නමුත් හැමදාම මිත්‍යාව සහ දුස්තරතුරු එක හා සමානව පිටාර යනවා අපේ සමාජයේ. එතකොට මම ඒකට විරෝධයක් පළ කරනවා මගේ නිර්මාණවලදී මම මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙක් විදිහට ඔබ දැකලා ඇති සමහර ලාට මාව කියවන්නෙක් නම් ඔබ මම ගොඩක් කලාට කතා කරන කෙනෙක් නෙමෙයි මගේ සමාජ මාධ්‍යවල මට ලැබෙන ඉසිඹුවන් වලදී මම ලියන කෙනෙක්. ඒ නිසා මම මගේ ලේඛනයේදී මම හිතාමතාම පුංචි විරෝධයක් දක්වනවා මගේ මට්ටමින් ඒක සම්මතය ඉක්මවා යාමක් ඊට දකී සමහර වෙලාවට ඒ තමයි විවරණ රීති මම රකින්නේ නැහැ මගේ සමාජ මාධ්‍ය ලේඛනවලදී විශ්වවිද්‍යාලවලදී අපි තදින් පාඩම් කරපු ව්‍යාකරණ රීති සම්මතයන් මම සියල්ල අත්හැර දමලා අදහස විතරක් කියන භාෂා ප්‍රයෑමයකට මම ලෑස්ති වෙනවා ඒ මොකද අනිත් දේවල් තකන්න නැතුව විරණ විතරක් රැකලා වැඩක් නැහැ කියන පණිවිඩයයි මම මගේ හිතට කියාගන්නේ. මේවා කියවලා මිනිස්සු අර ලංකාවේ ඉදිරිය කියනවනම් සිරිසිරි බෑග් එහෙම නැත්නම් ෂොපින් බෑග් විදිහටනේ පාවිච්චි කරන්නේ. ඒවල තියෙන අදහස් ජීවිතයට එකතු කරගන්න හෝ එහෙම නැත්නම් ඒවයින් පස්සේ ජීවිතේ මට්ටම උසස් කරන්න ඒවා පිළිබඳව තව ගවේෂණය කරන්න එහෙම කතිකාවතකට සමාජ මාධ්‍ය ලෑස්ති නැහැනේ. එන්න එන්න කෙටි වෙනවා. ෂෝට්ස් රීල්ස් වලින් ජීවිතේ මයින යුගයක් බවට පත් වෙද්දී ඒකට විරෝධයක් නෙමෙයි. මම ඒකට අනුගත වෙනවා. හැබැයි මගේ විරෝධය මම සටහන් කරනවා මම සම්මත සමාජ විවරණය විතරක් රැකලා වැඩක් නැහැ කියන තැන. ඒක නිසා ඔබට කිසිදු රත්නායක ලියන සමාජ මාධ්‍ය ආටිකල්ස් වල එහෙම නැත්නම් මගේ ලේඛනවලදී නනලාල බෙහෙදය ඔය මේ තද්දිත සමාස ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්න තමයි සමහර වෙලාවට ඔය අපි සරදමට ලියන දේවල් සීරියස් ගන්න එක. ඉතින් දුස්තරතුරු එහෙම නැත්නම් වැරදි ආකල්ප විකල්ප වගේ දේවල් වලට වැටබඳින් නැති නිසා ඒක වැටබැඳෙන තාක් මගේ ලේඛනයේ විවරණ රැකෙන්නේ නැත කියලා මම මටම සම්මතයක් හදාගෙන තියෙනවා. ඒක නිසා ඔබේ ප්‍රශ්නෙට උත්තරේ නම් ෆේක් නිවුස් සහ සෝෂල් මීඩියා යුගයේ සත්‍ය රැක ගැනීම ගැන පුද්ගලානුබද්ධව කරනවට වැඩිය ආයතනිකව සහ ඒවා නවපරපුරත් එක්ක වෘත්තිමය මට්ටමින් අපි එකඟ වෙන්න ඕනේ. ඒකට හරින භාෂාවක් සහ අදහස් තියෙන සමාජයක් බිහි වෙන්නත් ඕනේ. ලියන්නෝ කියන්නෝ ඉදිරිපත් කරන්න විතරක් ඉඳලා හරියන්නේ නැහැ. සමාජයත් හිරිවැටිච්ච ගතියෙන් මෙහාට එන්න ඕනේ කියන එකයි මගේ අදහස.
ඒ වගේම තමයි විශේෂයෙන්ම දේශපාලන වැඩසටහන් පවත්වද්දී මධ්‍යස්තව අපක්ෂපාතිව ඉන්න එක කොච්චර අභියෝගාත්මක කාර්යයක්ද කියන එක මම දැනගන්න කැමතියි. ඒක කරන්න ඔබ අනුගමනය කළ ආකාරය කුමක්ද කියන එකත් දැනගන්න කැමතියි.
දේශපාලන වැඩසටහන් මම කතා කරන්න අකමැතිම විෂයක්. හැබැයි ඔව් මම මේ පිළිබඳව කතා කරන්න මට වෘත්තිමය සුදුසුකමක් තියෙනවා. මොකද මම කරපු දේශපාලන එකම හෝ දෙවනි වැඩසටහන ඒ දෙකම රාජ්‍ය සම්මාන ලැබපු වැඩසටහන් නිසා අපි දේශපාලන වැඩසටහන් කරද්දී න්‍යූට්‍රල් තත්ත්වය තියාගන්න එක කොච්චර අභියෝගයක්ද කියලා. න්‍යූට්‍රල් කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එක වරන් බැලුවොත් මට හිතෙනවා මම අර කලින් කියපු ප්‍රශ්නෙට උත්තරේ එක ඔව් දේශපාලන වැඩසටහන් කරද්දී න්‍යූට්‍රල් තත්ත්වය තබා ගන්න කොච්චර අභියෝගයක්ද කියලා අහද්දිම මම මේකට උත්තර දෙන්නේ මගේ සමකාලීන දේශපාලන වැඩසටහන්වල අවබෝධයෙන් කියලා මම කියන්නම්කෝ. මොකද ඒ වසරේ මම කලින් කිව්වා වගේ අපි රට කරවන ලියවිල්ල කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පුරවැසි අයිතිය සම්බන්ධව එවකට හිටපු අග්‍රවිනිශ්චකාරතුමා සරත්වෙන් සිල්ල මහත්මයාත් එක්ක අපි ඡන්දයට සමකාලීන වැඩසටහන් මාලාවක් කළා. මේකට විවිධාර්ථකථන තිබුණා. නමුත් අවසානයේදී වැඩසටහනට වසරේ විශිෂ්ටතම දේශපාලන සංවාද වැඩසටහන විදිහට රාජ්‍ය සම්මාන කීපයක් අපිට ලැබුණා. ඉතින් ඒක හොඳම මට්ටම නොවෙනවා වෙන්නත් පුළුවන්. නමුත් දේශපාලනය කියන එක හරි සංවේදී මාතෘකාවන්නේ අපේ ලංකා දේශපාලනය. ලංකාවේ දේශපාලනය ආගම් වගේ දේවල් කතා කරන්න යාමම පහර වදින මාතෘකාවක්. ඒ නිසා හුඟක් අය පරිස්සම් වෙනවා ඇඟ බේරගෙන මම නිව්ට්‍රල් කියලා කියන්න. නමුත් ආයතනගත ප්‍රාග්ධනය එහෙම නැත්නම් වැඩ කරන චැනල් එකේ කැපිටල් එක කොයි පැත්තටද හැරෙන්නේ කිව්වහම අපිට හොයාගන්න පුළුවන් ඒ වැඩසටහන පක්ෂග්‍රාහීද නැද්ද කියලා. එතකොට පෞද්ගලික මාධ්‍ය විශේෂයෙන්ම සහ සමාජ මාධ්‍යවල කරන දේශපාලන වැඩසටහන් වලදී පුද්ගලානුබද්ධවත් ආයතනගත ප්‍රාග්ධනයේ දිශානතිය අනුවත් එවැනි න්‍යූට්‍රල් වෙන්නේ නැහැ. ඒක නිසා න්‍යූට්‍රල් තත්වයක් තබා ගන්න එක නෙමෙයි න්‍යූට්‍රල් වගේ පෙන්නන එක කොයි තරම් දුරට ස්වභාවිකද කියන එක තමයි ප්‍රශ්නය විය යුත්තේ. මං හිතනවා අපි හැමෝම බයස්. ඔබ මා අපි හැම දෙනාම තම තමන්ගේ අධ්‍යාපනයට තම තමන්ගේ පවුලට තම තමන්ගේ පසුබිමට සමහරලාට ඉස්කෝලෙට රටට ජාතියට පක්ෂයට වැඩ කරන ආයතනයේ නායකයාගේ රුචිගත්තයට මේ හැම දෙයකටම අපි බයස්. ඒක නිසා පක්ෂග්‍රාහී වැඩසටහන් මෙහෙවන්න ඔබට හමු වෙන්නේ න්‍යූට්‍රල් තත්ත්වයට මේ න්‍යූට්‍රල් වගේ පෙන්නන්න විතරයි. ඒක නිසා ලෝකෙ කොහෙවත් අපක්ෂපාතී වැඩසටහන් ඉදිරිපත් කරන්න දකින්න ලැබෙන්නේ නැහැ අවංකවම කියන එකයි මගේ අදහස මේ සම්බන්ධව.
කින්ස්ලි රත්නායක කියලා කියවුවාම ගොඩක් අය ඔබට ආදරය කරනවා කින්ස්ලි අයියා. විශේෂයෙන්ම ඔබේ කටහඬට ආදරය කරනවා. ඒ වගේම තමයි ඔබේ මනුෂ්‍යත්වයටත් ගොඩක් අය ආදරය කරනවා. ඉතින් මේ දවස්වල ඔබ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් එහි විවිධ වැඩ කටයුතු කරගෙන යන බව අපි හොඳ ආකාරම දකිනවා. විශේෂයෙන්ම FB හරහා YouTube හරහා අපි ගොඩක් දේවල් දකිනවා. ඉතින් මට හිතෙනවා ඔබේ කටහඬින්ම ඒ ගැන අපේ නවසිලන්තයේ ඔබට ආදරය කරන අපේ ප්‍රේක්ෂකයන්ට යමක් කිව්වොත් හොඳයි කියලා.
ඔව් මේක මේ කෙලින්ම මාධ්‍ය සම්බන්ධ නැති වුණත් මම ඔස්ට්‍රේලියාවේ හුඟක් දේවල් කළා. ජීවිතේ හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම කාලයක් අලවි ප්‍රවර්ධකයෙක් විදිහට වැඩ කළා. තව කාලයක් අලවි කරන සම්බන්ධ විවිධ උපකරණ සම්බන්ධව ඉගෙන ගත්තා. මගේ විශේෂඥ විෂය බවට පත් වුණේ අලවි කරන කරද්දි මෙට්ට සහ කොට්ට සහ ඇඳන්. ඉතින් ඒක නිසා අර කොහොමද අපි කියන්නේ එකට ස්ලීප් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න තරම් ඉගෙන ගනිමින් හිටියා මම කාලයක්. ආයේ ඒ දිශානතිය වෙනස් කරලා මම ඒජ් කෙයාරින් පැත්තට ගියා. ඒකේ මූලික අධ්‍යාපන සුසුකන් ටික ලැබුවා. ඒකත් එක්ක මම වැඩිහිටි රැකවරණේ ලබා දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. සහ මම චිත්‍රපටි පැත්තට යමු වුණා. මගේ ඔස්ට්‍රේලියාවේ කටයුතු කරද්දී හුඟ දෙනෙක් දන්නේ නැහැ ජීවත් වෙන්න මූලික වියදම හොයා ගන්න මම කාලයක් අතිරේක නළුවෙක් විදිහටත් ඔය මුදල් ගෙවලා ලැබෙන චරිත තියෙනවානේ. එතකොට මං මුදල් ගෙවලා නෙමෙයි ඒවට හිටියට මුදල් ගෙවනවානේ. ඒක නිසා ඔය ටෙලිවිෂන් වෘත්තාන්ත මාලාවල එහෙම මම එක්ස්ට්‍රා කැරක්ටර් එකක් විදිහට බොහෝ නාට්‍යවල චිත්‍රපටිවල ඔස්ට්‍රේලියාවේ පටිගත කරපු මම මගේ ශ්‍රමදායකත්වය ලබා ගත්තා. ඒව මුදල් අපේක්ෂාවෙන් විතරක්ම නෙමෙයි. නමුත් ඒ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන සහ ලංකාවේ මං සිනමාවට සම්බන්ධ වෙලා තියෙනවා. ජීවිතේ දෙතුන් වතාවක් නිර්මාණ වලට මම සම්බන්ධ වෙලා තියෙනවා චිත්‍රපටි වලට. නමුත් චිත්‍රපටි සහ ටෙලිවිෂන් ප්‍රොඩක්ෂන් ඔස්ට්‍රේලියාවේ කරන වෘත්තිමය මට්ටමේ අවබෝධය ලබා ගන්නත් මට ඒක අවස්ථාවක් ලැබුණා. ඊට පස්සේ මම සංස්කරණය පොඩ්ඩක් ඉගෙන ගත්තා මගේ උනන්දුව හින්දා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම බාගෙට අත්හැරලා දාලා තිබිච්ච එකක් මම නැවත ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා. සංස්කරණය කරලා ඒක මං නිර්මාණය කරපු කෙටි චිත්‍රපටයක්. ඇත්තටම සිඩ්නි චිත්‍රපට උළෙලට මං ඉදිරිපත් කළා. ඒක ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක්. ඒක මගේ වාසනාවට හෝ නිර්මාණයේ හිටපු ශිල්පීන්ගේ දායකත්වයයි ඔක්කොම එකතු කරලා අරගෙන ඒ වසරේ හොඳම කෙටි වාර්තා චිත්‍රපටයට බවට තරඟවැදිත ලෝකයේ සියලුම රටවල් අතරින් ප්‍රථම ස්ථානය ලැබුණා. ඒක මට ලොකු ශක්තියක් බවට පත් වුණා. ඉතින් ඒක මම අන්තර්ජාලයට එකතු කළා පහුගිය දවස්වල. ඒක මේ නොමිලේ වන කෙනෙකුට බලන්න පුළුවන් ඒක ශ්‍රී ලංකාවේ මුහුදු වැද්දෝ සම්බන්ධව කරපු ගවේෂණාත්මක වැඩසටහනක්. එතකොට ඒකෙන් මම තවත් දිරිමත් වුණා මේ වාර්තා චිත්‍රපටි හදන්න. නමුත් ඒකට ගත කරන කාලයත් ඔස්ට්‍රේලියාවේදී ආර්ථික අභියෝගත් හින්දා මට ජීවිතයේ වෘත්තිමය තත්ත්වයකට යන්න අවශ්‍ය වුණේ නැහැ. ඊට පස්සේ මම මේ පැත්තෙන් යනකොට මට ආරාධනාවක් ලැබුණා ප්‍රයිම් ලෑන්ඩ්ස් කියන ආයතනය. ඇත්තටම ලංකාවේ ඉඩකඩම් සහ නිවාස දේපළ සම්බන්ධව ඉන්න ප්‍රමුඛ ආයතනය. මේ ආයතනයෙන් ඔස්ට්‍රේලියානු ශාඛාවේ කළමනාකරු විදිහට වැඩ බාර ගන්න කියා. ඒක නිසා මගේ ජීවිතයේ දිශානති ආයෙත් මාරු වුණා. මම දැන් වෘත්තිමය වශයෙන් පූර්ණකාලීනව නිවාස සහ දේපළ අලෙවිකරණය සම්බන්ධව කටයුතු කරන ප්‍රයිම් ලෑන්ඩ් ඔස්ට්‍රේලියා ආයතනයේ කළමනාකරු විදිහට වැඩ කරනවා. ඒකත් එක්ක ඉතාම කාර්ය බහුල වෙනවා. මම ඔස්ට්‍රේලියාව පුරාමත් සමහර වෙලාවට නොබෝ දිනකින් ලෝකයේ විවිධ රටවල් වලටත් අපේ ආයතනය සහ ආයතනයේ අලෙවි කටයුතු වෙනුවෙන් ආයතනයේ ප්‍රවර්ධන කටයුතු වලින් මට සහභාගී වෙන්න වාසනාව ලැබෙවි. ඉතාමත්ම සුහදශීලී කාර්ය මණ්ඩලයක් එක්ක සහ එහි ප්‍රධානීන් එක්ක මම කටයුතු කරන අලුත් අත්දැකීමක්. ඔවුන්ට මගේ මාධ්‍ය ලෝකයේ අත්දැකීමුත් බෙදා හදාගෙන ඔවුන්ගේ ලෝකයේ අලුත් අත්දැකීම් බෙදා හදාගෙන අපි ශ්‍රී ලාංකික සහ ලෝකයේ ඉන්න ලංකාවෙන් එළියට ගිහිල්ලා ඉන්න ඔබමා වැනි කණ්ඩායම් වලට ලංකාවේ ආයෝජනය කරන්න සහ ලංකාවේ නිවාස ලබා ගැනීම සඳහා පහසුකම් සම්පාදනය කරන්න එක් විදිහට දැන් කටයුතු කරනවා. මේ ඊට අමතරව ඔය මම සහභාගී වෙච්ච සහ මුල් කාලේ පටන් ගත්ත YouTube නාලිකාවක් SLTV නමින් සහ ඒ වගේම අපි ආගමික අංශයේ වැඩ කටයුතු කරන තවත් නාලිකාවක් සහ විනෝද ආස්වාදය සඳහා කරන තවත් නාලිකාවක් වගේ පොඩි පොඩි තරුණ කණ්ඩායම් එක්ක ඉඩ ලැබෙන ආකාරයට YouTube මාර්ගික වෙනත් සමාජ මාධ්‍යත් එක්ක අපි කටයුතු කරනවා. ඒක තමයි ඔස්ට්‍රේලියාවේ කරන වැඩ.
ගොඩක් වෙලාවට කිසියයේ මාධ්‍ය ශාස්ත්‍රයේ නියැලුණු කෙනෙක් පිටරටකට ගියාම ගොඩක් වෙලාවට තමන්ගේ වෘත්තිය ඇත්තටම අපිට අමතක කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම අහන්න කැමති, ඔබ ශ්‍රී ලංකාවෙන් පිටතට ගොස් දැන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා, විශේෂයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීම ඔබගේ ජීවිතයට මෙන්ම මාධ්‍ය ජීවිතයට කොහොමද ඒ බලපෑම ඇති වුණේ කියන එක.
ඔව්, ඔස්ට්‍රේලියාවේදී මේ වෘත්තිමය කටයුතු කරද්දී තියෙන අභියෝගය තමයි ලංකාවත් එක්ක සංසන්දනය කරද්දී ඔස්ට්‍රේලියාවේ අපි මේ සයිකෝග්‍රැෆි කියන දේ වචනේ පාවිච්චි කරොත් හිතන පතන විදිහ ලාංකික උනාට ක්‍රමවේදය වෙනස්. ඒක නිසා එකක් මිනිස්සුන්ට විනෝදාස්වාදය සඳහා ලැබෙන වෙලාව, එහෙම නැත්නම් ඒ අයගේ විනෝදය ලබා ගන්න කොහොමද කියලා ඔබ හොයලා බැලුවොත් හරිම සීමා සහිතයි. ඔබ ලංකාවේ කෙනෙක් එක්ක, මම ලංකාවේ විනෝදාස්වාදයේ සපයන කර්මාන්තයේ හිටපු නිසා වසර 20 ගණනක් මට ඒ ඔවුන්ගේ හිතන පතන විදිහ සහ විනෝදාස්වාදයට දීලා තියෙන ඉඩත් ඔස්ට්‍රේලියාවේදී සහ බොහෝ වෙලාවට නවසීලන්තෙත් ඒ වගේම වෙන්න පුළුවන් මට හිතෙන විදිහට වැඩි ඉඩක් ලැබෙන්නේ නැහැ. අපි හරිම ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් රුටීන් ලයිෆ් එකකට අපි පුරුදු වෙලා තියෙන එකාකාරී ජීවිතයකට. ඒක හුරුව බවට පත් වෙනවා. ඒකම හොඳයි කියලා කියන්න අපි දැන් පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ ඒක නරක නැහැ. ඔව්. නමුත් ඒ හුරුව ලංකාවේ නම් අපෝ හරිම එකාකාරී හින්දා අපිට වෙනස් විකල්ප තියෙනවා. නමුත් ඔස්ට්‍රේලියාවේදී නවසීලන්තයේදී හැම විකල්ප කියලා මොනවද තියෙන්නේ? නවසීලන්තයේදී හෝ ඔස්ට්‍රේලියාවේදී ඉන්න අනිත් අය මොකද්ද එයාගේ දිනචරියාවේදී විවේකයක් ගන්න කරන්නේ? අපේ ජීවිතයේ හවසට පබ් එකට ගිහිල්ලා බියර් එකක් අරගෙන, එහෙම නැත්නම් වයින් එකක් අරගෙන වාඩි වෙලා පොතක් කියවන පුරුද්දක් නාගරිකව හෝ ග්‍රාමීය වශයෙන් දුෂ්කර ප්‍රදේශවල හෝ නැහැ. තේ කඩේකට ගිහිල්ලා දෙන්නෙක් වාඩි වෙලා ඉතින් කියලා කියන කෝපි කඩ සංකල්පය අගනගරයේ තියෙනවා. ඒවා ව්‍යාපාරික හමු විතරයි, ඒවා බිස්නස් කොෆිස් විතරයි, එහෙම නැත්නම් ඒ විදිහට යන කොෆි ෂොප්ස් වලට යන එකක් විතරයි නගරයේ තියෙන්නේ. ඒ අරෙන්න මේ අනිතක වාඩි වෙලා ජීවිතයේ ටික කාලයක් එක එක මේ කෑම වර්ග රස බලමින් යන කණ්ඩායම් විදිහට අපි සංවිධානගත වෙන්නේ. අපේ තියෙන්නේ කීයක් හරි හොයාගෙන වෑන් එකක් හොයාගෙන ගමනක් ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහිල්ලා ඇල්ලකින් ගඟකට පැනලා නාලා ඒ පැත්තේ මොනව හරි කාලා බීලා නටලා සින්දු කියලා සෙල්ෆියක් අරගෙන ඔය වගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඒ පොඩි 65610 ඇතුළේ හුඟක් දේවල් තියෙනවා. නමුත් මේ රටවල් වල ජීවිතේ හරි රුටින්. අපිට ඉඩ තියෙන්නේ මෙච්චරයි. අපිට යන්න පුළුවන් දුර දවසකට යනවා, කැම්පින් එහෙම යනවා. මම කියන්නේ බහුතරයට ජීවිතේ හරි ඒකාකාරී. ඉතින් ඒකාකාරීත්වය ඇතුලේ පාටි දානවා නම් සෙනසුරාදාට විතරයි ඉරිදට බෑ. එහෙම නැත්නම් ළමයින්ගේ පන්ති මේවා අතිශය සංකීර්ණයි මෙහි ඉන්න ප්‍රජාවගේ. ඒ වගේම ජීවිතේ යම් වසර ගණනාවක් එනතුරු අපිට ණය බරවල් තියෙනවා. ගෙයක් ගන්න ඕනේ, ගෙවන්න ඕනේ, මෝගේජ් රේට් එක වැඩි වෙගෙන යනවා. එතකොට උද්දමනය වෙනස් වෙනවා, බඩු ගන්න විදිහ තව රස්සා හොයනවා, රැකියාවල අනීතභාවය තියෙනවා, අප්ග්‍රේඩ් වෙන්න ඕනේ, හරි ස්ට්‍රෙස්. මේ වගේ දේවල් එක්ක විනෝදාස්වාදයේ සම්පාදනය කිරීම සහ අලුතෙන් ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීමේදී අපිට ඒවා හඳුනාගත්තේ නැත්නම් ඒවා සැබෑ අභියෝග බවට පත් වෙනවා. ඉතින් මම හිතන ඔබේ ප්‍රශ්නේ උත්තරේ නම් නව අභියෝග සහ ඒවෙන් හැදෙන අවස්ථාව තමයි. ඒ අවස්ථාව තේරුම් අරන් ඊට අනුකූල වෙන විදිහට අපේ යෝජනාවලිය ඉදිරිපත් කරනවා නම් ඒවා හොඳ අවස්ථාවක් ඔපචුනිටීස් බවට පත් වෙනවා කියන එක. ඉතින් අපි බලමු අපි ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දී කොයිතරම් දුරට අපි මේ තෝරාගත්ත දේවල් කරන්න පුළුවන්ද කියලා.
ඒ වගේම තමයි අපි දන්නවා නව පරිසරයකට ඔබට යන්න සිදු වුණාම අලුත් අභියෝග එනවා. ඒ වගේම තමයි අලුත් අවස්ථාවලුත් අපිට ලැබෙනවා. ඉතින් ඒ දේවල් වලට ඔබ මුහුණ දුන්නේ කොහොමද? ඔබට ලැබුණු නව අවස්ථාවන් මොනවද? ඒ පිළිබඳවත් අපි කතා බහ කරමු. මොකද ඒ පිළිබඳවත් අපිට ලැබිච්ච නව අවස්ථාවන් පිළිබඳවත් අපි කතා බහ කරන්නට ඕනේ.
ඔව්, විදේශගතව ඉන්න ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් විදිහට මම මාධ්‍යවේදියෙක් විදිහට හඳුන්වා ගන්න කැමති නැහැ. අපි ශිල්පීන්, අපිට පඩියක් ලැබුණා ඒවට. ඒක නිසා කාලයක් වැඩ කරාට අපි එහෙම අනවශ්‍ය අපිට අදාළ නැති හෝ අපේ ප්‍රමාණිකම යන ගෞරව ලබන්න සුදුසු නැහැ කියන එකයි මගේ අදහස. නමුත් කාලයක් එක්ක වැඩ කරපු ලංකාවේ සමාජයත් ලංකාවෙන් එළියට ඇවිල්ලා විශේෂයෙන්ම විදේශික මේ රටවල් වල මාධ්‍යවේදීන් විදිහට කටයුතු කරන අයගේ සීමාවල් දිහා බලපුවහම මට හිතෙනවා ලංකාවේ ජීවිත පරිඥාව සම්බන්ධව අරන් බැලුවොත් ඒ අත්දැකීම් සහ කෙටි කාලයක් ඇතුළත මුහුණ දෙන දුක්ඛ දෝමනස්යන්, බාධා, කම්කටොළු හැම තැනම තරඟනේ. අපිට පුංචි කමියුනිටි එකක් වුණාට ඒ කමියුනිටි එක ඇතුළේ පුදුම විදිහට කැපිලි කැටිලි හිත්‍රිද වීම පාර යනකොට පවා අපි අභියෝග ජය ගනිමින් උචිතයා ජය ගනී කියන න්‍යායෙන් නෙමෙයිද අපි යන්නේ. ඒ කියන්නේ ගමනක් ගිහිල්ලා එන්න පිටත් වුණත්, කඩේකට ගිහිල්ලා පෑනක් පැන්සලක් මිලදී ගන්න තැන ඉඳලා රැවටීමට ලක් වෙමින් එකෙන් ආරක්ෂා වෙමින් තමයි අපි වැඩ කටයුතු කරන්න වෙන්නේ ලංකාවේ. එතකොට මම දකින්නේ ඒවා හොඳ දේවල් විදිහට නමුත් ඒක හරහා ලබන පන්නරයෙන් අපි අතිශය සූක්ෂම ජීවිත බවට පත් වෙනවා. මේ ඔක්කොගෙම බේරිලා කැපිලා කෙටිලා තැලිලා පොඩි වෙලා මට්ටම් වෙලා උපමට්ටම් වෙලා එළියට එන මාණික්යන් විදිහට තමයි මම දකින්නේ ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන් කියලා කියන සැබෑ මාධ්‍යවේදීන්. පෙන්නාගෙන ඉන්න මාධ්‍යවේදීන් ගැන නෙමෙයි මම කියන්නේ. නාමධාරීන් බවට පත් වෙනකොට බොහෝ කාලයක් ගත වෙනකොට කට්ටියක් එක ඉන්න විදිහ පවා ඔවුන් ඉගෙන ගන්න. නමුත් මෙහි අධ්‍යාපනික පසුබිමක විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආශ්‍රයෙන් ඉදිරිපත් වෙන න්‍යාය පුස්තකයන් හරහා නැත්නම් අපි පත්වීමක් ගත්තොත් දැන් ඔබට අත්දැකීම් ඇති. ඔබ මේ රටවල මාධ්‍ය ආයතන වලට සම්බන්ධ වෙනවා නම් ඔබ ඔය සීක් වගේ ආයතන වල තියෙන දැනුම් දිහා බැලුවොත් ඔවුන් ඉල්ලන සුදුසුකම් මූලික පාස් කරලා තියෙන ඕන විභාග ටික. එතකොට ඊට අමතරව ඔවුන් ඒ ක්ෂේත්‍රවල නිපුණතා ලබලා තියෙන්නට ඕනේ. පරිගණක ශාස්ත්‍රය පිළිබඳව මේ ප්‍රමාණය අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය කියන එක පවා ඇගයුම් කරන ආයතන තියෙනවා. දැන් අපේ වගේ නෑ යා ක්‍රියේටිව් හින්දා යා එහෙම තමයි කියලා අගින් කරන්න බෑ. නමුත් ඒ ඇකඩමියාව හරහා ඒ හරිගසලා තියෙන අච්චු හරහා එළියට එන අයගිනුත් විශේෂයන් කරන කණ්ඩායම් ඉන්නවා. එතකොට මං හිතනවා මේ ඉතාම දියුණු කර්මාන්ත ශාලාවකින් එළියට එන කෘතිමව නිර්මාණය කරන මැණික් සහ ස්වභාවිකව නිර්මාණය වෙන මැණික් වගේ වෙනසක් මට පේන්නේ. මේ දෙකේදීම ජීවිතයේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන හැකියාව, ඒකට තෝරා ගන්න මාධ්‍ය, ගත කරන කාලය, කරන කැපවීම, මේ දේවල් අනුව විදේශගතවල හිටියත් ලංකාවේ හිටියත් මාධ්‍යවේදීන්ගේ බැබලීම වෙනස් වෙනවා. නමුත් මේ වගේ රටවල් වල උපකරණ පැත්තෙන් අරන් බැලුවොත්, ජීවන පහසුකම් දිහා බැලුවොත් ඒවා ඉතින් සංසන්දනාත්මකව දියුණු වෙමින් පවතින රටකට වැඩිය සංවර්ධිත රටවල් වල තියෙන අවස්ථා බහුලයි, පහසුකම් වැඩි. නමුත් විඳිනවාද කියන එක අරන් බැලුවොත් මට නම් තාම ලංකාවේ මාධ්‍යවේදීන් බරයි.
මට හිතුණා මෙහෙම අහන්න කිසිලි අයියාගෙන්, ගොඩක් වෙලාවට අපි මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්නකොට අපේ හරිම මනස හරිම රිලැක්ස් එකේ තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි අපි පිටරටකට ආවහම මේ තියෙන වාතාවරණයත් එක්ක සමහරවිට අපි ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් වෙනවා. ඔයා කොහොමද ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්නේ?
ස්ට්‍රෙස් එක මැනේජ් කරන්නේ කොහොමද? ස්ට්‍රෙස් එක කියන එක නැහැ කියන එක දැනුනේ බෝඩරේ පැන්නට පස්සේ අවංකවම. මොකද රැකියා ආයතනවල තිබිච්ච ස්ට්‍රෙස් එක මම මේක පිට කරගත්තේ කොහොමද කියලාක ඔබ බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. නමුත් අවසානයේදී බොහෝ ලෙඩ රෝගවලට ඇත්තටම හෘදය සත්කම් කීපයකට මට මුණ දෙන්න සිද්ධ වුණා තරුණ වයසේම. මගේ මුණෙන් සෑහෙන්න මම මේ මත්පැන් වලට ලොල් කෙනෙක් වගේ පෙනුනට මං ජීවිතේට සිගරට් සහ මත්පැන් කටේ තියපු කෙනෙක් නෙවෙයි. නමුත් අධිකව නිදිමැරීම සහ මානසික ආතතිය කියන දෙක නිසා තමයි මට ඔය ස්ටෙන්ට් පැළඳගෙන රස්සාව කරන්න සිද්ධ වුණේ තරුණ වයසේදීම. ඉතින් මේ ඒ ආතතිය ආවේ රැකියාවේ නිර්මාණාත්මක පැත්තෙන් නෙවෙයි, කලමනාකාරීත්වය පැත්තෙන්. මම පුද්ගලයන්ගේ නම් ගම් කියන්න කැමති නෑ. නමුත් පෞද්ගලික ආයතනවල ඔබ හිතනවාට වඩා දැඩි පීඩනයක් තියෙනවා. පක්ෂ දේශපාලනයට වැඩිය ඇතුලේ විවිධ කණ්ඩායම් වලින් ක්‍රියාත්මක වෙන කණ්ඩායම් දේශපාලන ඉතාම දරුණුවට බලපානවා. ජීවිත කාලය පුරාම අහිමිවීම සෑහෙන තදට තියෙනවා. සංවේදී මිනිසුන් වෙච්ච අපිට ඒව දරා ගන්න අමාරුයි. මම දන්නවා මගේ සමකාලීනව හිටපු ඇතැම් සහෝදරයන් ජීවිතෙන් සමු ගත්තා. ඒවා හරිම අප්‍රකට, ඒවා මරණ විදිහට දකින්නට වැඩිය මම දකින්නේ කලමනාකාරීත්ව ඝාතන විදිහට. ඉතින් ඒවා නම් පුද්ගලයන් විදිහට කතා කරන්නේ අමිහිරි අතීතේ නැවත මතක කරන්න මම කැමති නෑ. නමුත් ස්ට්‍රෙස් එක මැනේජ් කරන අපි එන්ටර්ටේන්මන්ට් මීඩියා කළත් සංවේදී මිනිසුන් හින්දා හුඟ දෙනෙක්ගේ ජීවිතවල හුඟ දෙනෙක්ගේ ඔය එන්ටර්ටේන්මන්ට් පැත්ත ජීවත් කරවන ඔය ඔබ දකින හුඟක් හිනා වෙලා ඉන්න අයගේ ජීවිත ප්‍රදීපාගාර වගේ තමන්ගේ පය පාමුළු ඉතාම අඳුරු ඈතට ආලෝකය ලබා දුන්නට ආලෝක කදම්බයන් විසිත් කරන ජීවිත දිහා බැලුවොත් එයාගේ කකුල් දෙකව අතිශය අඳුරුයි. පෞද්ගලික ජීවිත ඉතා අඳුරුයි සමහර අයගේ. වාසනාවට මට මගේ ජීවිතය කළමනාකරණය කරගන්න හොඳ බිරිඳක්, හොඳ දරුවන් තිදෙනෙක්, හොඳ දෙමව්පියෝ, හොඳ සහෝදරියක් මට හිටියා මගේ ජීවිතේ දරා ගන්න. නැත්තම් මං හිතනවා මමත් ඒ ක්‍රමයේම ගොදුරක් බවට පත් වෙන්න ඉතාම ආසන්න වෙලා හිටියා. මොකද ජීවිතේ අපි උප්පරිම කැප කරලා කරන දේට වඩා එක පෑන් පාරින් සමහර වෙලාවට හිත බිඳින අවස්ථා නැති කරන ජීවිතේ විවිධ සයිබීරියාවන්ට පළවා හරින දේවල් මං ඇතිතරම් ජීවිතේ වින්දා. ඉතින් ඔබ විශ්වාස කරයිද දන්නේ මම ලංකාවේ ප්‍රමුඛතම නම තියාගෙන හිටව මාධ්‍යවේදියා වෙලා හිටපු කාලෙත් මං අවුරුද්දක් තිස්සේ රස්සාවක් හොයනවා. මට රස්සාවෙන් අයින් වෙන කියලා කිව්වට පස්සේ නිවේදනය දුන්නට පස්සේ විශේෂ හේතුවක් නැතුව මම අවුරුද්දක් තිස්සේ වැඩක් කරන්න, මම ජීවත් කරන්නේ දරුපවුල ජීවත් කරන්නේ කොහොමද කියලා වැටුපක් ලබා ගන්න රස්සාවක් හොයනවා. නමුත් ඔබ බොහෝ දෙනා මේ ඔය සමාජ මාධ්‍ය වලින් එහෙම මගේ නම දැක්කහම දේශපාලනයට සම්බන්ධ කරලා මට අපහාස කරන පරිහාස කරන හොඟ දෙනෙක් දන්නේ නැහැ. මම වැටුප් නොලබා කරපු රැකියාවක් මම කරේ කියන එක. එහෙම නැත්නම් ඒක ඔබ කියන ආකාරයේ දේශපාලන වැඩසටහනක කොටසක් නෙවෙයි කියන එක. ඒක දන්නේ මගේ හෘදය සාක්ෂියත් මගේ පවුලේ සමීපතියොත් විතර. යම් කාලයකදී අනාගතයේදී කාලයත් එක්ක තීරණය කරාවේ අපි කරපු දේවල් මොනවද කියලා. නමුත් අපේ රැකී රක්ෂාවල ඔබ මාධ්‍යෙන් වාර්තා කරන, එහෙම නැත්නම් ඔබ දකින මූණට එහා ගිය කේදාන්තයන් රැසක් තියෙනවා. මං හිතනවා ඒවා අපේ කලාපයට ආවේනික ප්‍රශ්න. මොකද වැඩවසම් මාධ්‍යවේදීන් තමයි විද්‍යුත් මාධ්‍යයේදීත් පෞද්ගලික මාධ්‍යයේදීත් තාමත් මම දකින්න ලැබෙන්නේ. ඒක නිසා ඔව් ඒ ස්ට්‍රෙස් එක මෙහෙ වැඩ කරද්දි, මේ රටවල වැඩ කරද්දි අවම කරලා තියෙන්නේ. ක්‍රමවේදයක් තියෙනවා, පද්ධතියක් තියෙනවා හැමෝටම සමානව ඇගයෙන්නට හෝ බබලෙන්නට. විශේෂ වරප්‍රසාද අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ට ඒක සඳහා පාර පැහැදිලි කරලා තියෙනවා. ඒක නිසා ඔබ කවුද කියන එකට වඩා ඔබේ සුදුසුකම් මොකද්ද කියන එක ගැන ක්‍රමවේදයක් තියෙනවා. සිස්ටම්ස් තියෙනවා කියලා කියන්නේ. මං හිතනවා ස්ට්‍රෙස් එක සිස්ටම් නැතිවීමත් බලපානවා ලංකාවේදී. ඒ නිසා මෙහෙදී අලුතෙන් ස්ට්‍රෙස් බැලන්ස් කරන්න දෙයක් කරන්න මං ඉතාම සතුටින් මෙහෙ වැඩ කරන්නේ. මොකද ලැබෙන අභියෝග ඒ වගේ දේවල් හරිම වෘත්තිමයයි. ඒව සීමාව ඉක්මවා ගිහලා පර්සනල් මට්ටමට වාසනාවට මං වැඩ කරන පද්ධතියින් වල නැහැ. අනිත් දේවල් වල තියෙනවා කියලා මට තාම අත්දැකීමක් නැහැ. මං ඒ නිසා ඉක්මන් වෙන්නේ නැහැ. මම මේ සියලු පද්ධති විනිවිද ගිහිලා කියලා හැමතැනම වැඩ කරන්නේ මිනිස්සු. නමුත් සංසන්දනාත්මකව එකම ආයතනයක එකම කාලයක් සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක් විදිහට මම හිතනවා ලංකාවේ පෞද්ගලික ආයතනවල තියෙන දූරාවලිය සහ ඒකෙන් ලැබෙන පීඩනය ගැන තාම කාටවත් ඒකෙන් එළියේ ඉන්න කෙනෙකුට අවබෝධයක් නැහැ කියන එක. ඒක අතිශය දුෂ්ටයි, අතිශය ස්ට්‍රෙස්ෆුල්.
අද මාධ්‍ය ශාස්ත්‍රයට එන තරුණ තරුණියන්ට ඔබේ දිගු අත්දැකීම් අනුව දෙන්න තියෙන ලොකුම උපදෙස කුමක්ද?
තරුණ මාධ්‍යවේදීන්ට දෙන උපදේශය කියන එක මම හිතන්නේ උපදෙස් අනුව වැඩ කටයුතු කරන්න ගියොත් නම් තරුණකම දැන්නෙම නැතු වුණ ආපහු අර ප්‍රවීණ ආධුනිකයන්ගේ තත්ත්වයට ඔබව පත් වේවි. මං හිතනවා මේ ඒ කාලේ අපි තරුණ මාධ්‍යවේදීන් විදිහට අපි 10ට අහන්න නැති කාලයක් තිබුණානේ. ඒ කාලේදී අපි වැඩ කටයුතු කරගෙන යද්දී අපිට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කියලා හිටපු කට්ටිය සහ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සමහර වෙලාවට විශේෂයෙන්ම HM ගුණසේකර මහත්තයා, එතකොට අනිත් පැත්තෙන් සුගත පාලදසිල්ල මහත්තයා, ඒ වගේ කට්ටිය, තව තිසකාරිවසම් මහාචාර්යතුමා, මහාචාර්ය විජිසානායක, ඒ වගේ පුද්ගලයන් දිහා බලලා අපිට සමහර ඉඟි ඉව ලබා ගන්න පුළුවන්. ඒ වගේම මගේ සරල ඉල්ලීම තමයි තරුණ පරපුරට හැකිතාක් ඔබේ අවබෝධතා ඥාණය වැඩි කරගන්න, සියලු දේවල් විශ්වාස කරන්න එපා. ඔබ පරිශීලනය කරන පොත්පත් ප්‍රමාණය සහ සමාන්ලාවට දැන් නම් අන්තර්ජාලයේ ඕනතරම් කියවන්න අවස්ථාවක් තියෙනවා. ඔබේ නුවණ කෝෂය පුළුල් කරගන්න පුළුවන් අවස්ථා හැකිතාක් උදා කරගන්න. ඔබ මත් වෙන්නට එපා. ඔබ ඊයේ දැකපු තොරතුරු ඔක්කොම ඔබ දන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබ නිදාගත් අතරදී ලෝකේ වෙනස් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් අප්ඩේට් වෙන්න, හැකිතාක් ඥාන ගවේෂණයට අවස්ථා යොදා ගන්න. පුද්ගල වන්දනාව, චරිත වන්දනාව නෙවෙයි, ඔබ දැනුමත් එක්ක කටයුතු කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම. ඒක නිසා ඔබ ඉන්න කවර මාධ්‍යයක් වුණත්, ඔබ ඔබ අදහස් ඉදිරිපත් කරන්නේ කිනම් මාධ්‍යයක වුණත්, ඔබ බොහෝ දෙනා අපි දකිනවා පුද්ගලානුබද්ධව ඒ පුද්ගලයා පස්සේ ගිහිල්ලා පුද්ගලයා වගේ වෙන්න හදනවා. නෑ, ඔබ ඔබට ඔබ වෙන්න පුළුවන්. ඔබ ඥාණය සහ ඒකේ හැඩය හොයාගෙන යන ගමන පටන් ගත්ත දවසට පහවදා ඉඳලා.
සිරස වගේ විශාල ආයතනයක ඉහළ තනතුරු හොබවන නායකයෙකු විදියට ඔබ ඉගෙනගත් වටිනාම පාඩම කුමක්ද?
සරල එකක් කියන්න, මේකත් මම ජීවිතේ මම හදාගත්ත පොඩි ස්ලෝගන් එකක්. ඒ තමයි කතා නොකර ඉන්න ඕනේ වෙලාව ඔබ තීරණය කරන්න. ඒක තමයි අමාරු. මං හිතන්නේ වැදගත්ම පාඩම තමයි අපි ඕන කෙනෙකුට අදහස් තියනවා, අපි ඕන කෙනෙකුට ඒවා කිවීමේ ක්‍රම දහසක් තියනවා. නමුත් නොකිය ඉන්න ඕනේ වෙලාව පිළිබඳව සංවේදීත්වය ඔබට තියෙනවා නම්, එතන තමයි මං හිතන්නේ ඔබේ ජයග්‍රහණය තියෙන්නේ. ලංකාවත් එක්ක වැඩ කටයුතු කරනවා නම් ඒක නිසා ඔබ කතා නොකර ඉන්න ඕනේ වෙලාව ඔබම තීරණය කරන්න. ඒක තමයි මට හිතන්නේ මම ඉගෙන ගත්ත ඔය ලීඩර්ෂිප් ලෙසන්ස් වලින් මට වඩාත්ම මම ඇප්ලයි කරගෙන වැඩ කරන එක. කතා නොකර ඉන්නේ කොතනද කියලා දැනගන්න එක තමයි වැදගත් වෙන්නේ.
මං හිතන්නේ කින්සරිය මේ ප්‍රශ්නය ඔබෙන් අහන් ඇහුවට මං හිතන්නේ ඒක වැරදි නැහැ. ඉතින් අනාගතය ගැන හිතද්දී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ශාස්ත්‍රයේ තව තවත් වෙනස් විය යුතු, දියුණු විය යුතු දේවල් මොනවද?
ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට වෙනස් විය යුතු දේවල් මොනවාද? මම කවුද මේක කතා කරන්න? හැබැයි අදහසක් විදිහට, රටවැසියෙක් විදිහට කියනවා නම් අංක එක තමයි මාධ්‍ය සාක්ෂරතාවයේ සපිරි සමාජයක් හැදෙන්නට ඕනේ. පොත් කියවන මිනිස්සු, ටෙලිවිෂන් බලන මිනිස්සු, රේඩියෝ අහන මිනිස්සු, පොඩ්කාස්ට් අහන මිනිස්සු, අනිත් පැත්තෙන් සෝෂල් මීඩියා පරිශීලකයෝ, මේ හැමෝම පොඩි තර්ක ඥානයක් එක්ක ඉන්නවා නම් IQ එක තව පොඩ්ඩක් උස්ස ගන්න පුළුවන් නම්, අපි තේරන භාෂාවෙන් කියනවා නම්, එහෙම නැත්නම් මේ හැම එකක්ම මාධ්‍ය සාක්ෂරතාවය කියන කොටස සමාජයට ලබා දෙන්න පුළුවන්. මාධ්‍යවේදීන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්. අපිට මාධ්‍යවේදීන් පාසල් වලින් බිහි කර ගන්නත් පුළුවන්. හැබැයි මාධ්‍ය පරිශීලකයන් පාසල් වලින් බිහි නොවන ප්‍රශ්නේ, විශ්වවිද්‍යාල වලින් මාධ්‍යයක් ඇනලයිස් කරන්න, විචාරයක් කරන්න, චිත්‍රයක් කියවන්න, චිත්‍රපටයක විචාරය දකින්න, සංගීතයක් විඳින්න, මෙන්න මේ කියන සෞන්දර්ය විෂයන් එක්ක සමාන්තරව මාධ්‍යයක් ප්‍රශ්න කරන්න පුළුවන් තර්කන හැකියාවක් තියෙන සමාජයක් ගොඩනගන්න පුළුවන් නම් ඔය වටවන්දනාව යන ඒවා නවතිනවා. මම හිතනවා මේ ඔය දේශපාලඥයන් පසුපස්ස යන එක, ඔවුන්ගේ කෑකෝ ගහන කතා වලට මත් වෙන එක නවත්ත ගන්න, මේ හැම දෙයකටම උත්තරයක් විදිහට තමයි ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙන්න ඕනේ වෙනස්කම තමයි මාධ්‍ය සාක්ෂරතාවය බලගන්වන එක පුරවැසියාගේ. ඒක තමයි මම හිතන්නේ මාධ්‍යවලත්, මාධ්‍ය උගන්නන කණ්ඩායමෙත් වගකීම් බවට පත් වෙන්නේ. ඉතින් මගේ අන්තිම පණිවිඩෙත් එක තමයි ඔබ සක්‍රීය පුරවැසියෙක් වෙන්න මාධ්‍ය සාක්ෂරතාවෙන් සපිරි පුරවැසියෙක් වෙන්න කියන එක තමයි මගේ පණිවිඩය.
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ ඉන්නම් ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
A whole world of radio on planetaudio.org.nz.
This program was first broadcast on Planet FM, Community Access Media in Tāmaki Makaurau, Auckland. You're hearing it on accessmedia.nz thanks to Erirangi Te Motu.